අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සූදානම. සංවේදනය හා මාත්‍ය අධ්‍යයනය පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, ඔන්න අදත් අපි කතා කරන්නේ සංවේදනය හා මාත්‍ය අධ්‍යයන පාඩම 11 ශ්‍රේණියේ පෙළ පොතෙන් තමයි මේ පාඩම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මං ඇහුවොත් මොනවාද ඔයාලගේ විනෝදාංශ කියලා? ඔයාලා විවිධ දේවල් කියයි. පුවත්පත් බැලීම, ගුවන් විදුලියට සවන් දීම, රූපවාහිනී නැරඹීම කියන කාරණාත් ඔයාලා ඉදිරිපත් කරයි. හැබැයි දුවේ පුතේ, උන මං දන්නෝ ඔයාලා මේ අතරින් වැඩිපුර කියන දෙයක් තමයි රූපවාහිනී නැරඹීම කියන විනෝදාංශය. නේද? රූපවාහිනී ඒ තරම්ම සමීප මාධ්‍යයක් වෙලා තියෙනවා. ඒ වගේම ජනප්‍රියම ජනමාධ්‍ය වෙන්නේ රූපවාහිනී මාධ්‍යය. ඔන්න අපි අද කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ 4 වෙනි පාඩම රූපවාහිනී මාධ්‍ය කියන පාඩම් කොටස. මේ පුතේ, ඔන්න මම ඔයාලට මතක් කරලා තියෙනවා පෙළ පොත ළඟ තියෙන එක වැදගත් දේවි. ඔයාලට මේ පාඩමේ යම් කරුණු ඉදිරිපත් කරද්දී ඒවා වඩා හොඳින් අවබෝධ කරගන්න. මේ පුතේ, දෘශ්‍ය සංනිවේදනය ඔයා දන්නවා මානව සංනිවේදන ක්‍රියාවලියේ පැරණිතම සංනිවේදන විධික්‍රමයක්. ඒ පිළිබඳ අපි ගොඩාක් කතා කරලා තියෙනවා දෘශ්‍ය සංනිවේදනයේ පිළිබඳව. එතකොට මේ දෘශ්‍ය සංඥා විද්‍යුත් ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිනිර්මාණය කරන්න තරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට සිනමා මාධ්‍ය පිහිවෙනවා. සිනමා මාධ්‍ය මත පදනම් වෙලා තමයි මේ රූපවාහිනිය හඳුන්වලා දීලා තියෙන්නේ. ඔයා දන්නවා රූපවාහිනිය කියන්නේ ගෘහස්ත මාධ්‍යය. ඒ වගේම සජීවී මාධ්‍යයක්. අපේ නිවසේ නේද ආලින්දේ කොටසක් වෙන් වෙලා තියෙනවා මේ රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන්. අපි කතා කරලා තියෙනවනේ රූප වෙන දෘශ්‍ය මෙවලං යොදාගෙන මානවයේ අතීතයේ සංනිවේදනය යෙදුණා කියලා. එතකොට දුවේ පුතේ, මානවයේ ඈත අතීතයේ සිටම තමන්ගේ අත්දැකීම් සිතුවමට නගන්න උත්සාහ කරා. ඒ වගේම ආලෝකයක් ඉදිරියෙන් එක් එක් වස්තු තියලා ඒ මතින් සෙවණැලි රූප ඇතිවන බව අත්දැකීමෙන් අවබෝධ කරගත්තා. නේද? ගිනි මැලයක් එහෙම නැත්නම් හිරු කිරණෙන් ලැබෙන ආලෝකයක් ඉදිරියෙන් තමන්ගේ අතගිලි එහෙම මෙහෙ යවමින්, තව උපකරණයක් එහෙම මෙහෙ යවමින් ගල් ගුහා බිත්ති මත සෙවණැලි රූපම වන්න ආදිමානවයට පුළුවන් වුණා. ඒ වගේම ඒ වස්තුන් එහෙම එහෙ කරලා රූපවල ප්‍රමාණය වෙනස් කරන්න ඔවුන් අවබෝධ කරගත්තා. එතකොට දුවේ පුතේ, මෙන්න මේ සිද්ධාන්ත පදනම් කරගෙන තමයි චලන රූප මාධ්‍ය මානව සංනිවේදනයට එකතු වෙන්නේ. චලන රූප මාධ්‍ය. ඔන්න මේ චලන රූප මාධ්‍ය මුල් වෙනවා සිනමාව බිහි වෙන්න. ඔන්න අපිට එන වැදගත් වෙනවා මේ චලන චිත්‍රයේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියන එක ගැන දැනගන්න එක. මොනවාද මේ චලන චිත්‍ර කියලා කියන්නේ? ඔව්, දුවේ පුතේ, චලන චිත්‍රයේ මුල් ආරම්භයේ සිද්ධ වෙන්නේ අර සෙවණැලි ඇතිවීමේ සංසිද්ධිය හේතු කරගෙන. 11 හා 12 සියවස් වෙනකොට චීනයේ අපූර්ව ප්‍රසංග විශේෂයක් ව්‍යාප්ත වුණා. ඒවා හැඳින්වුවා සෙවණැලි නාට්‍ය කියලා. ඉතින් මේවට වෙනම ශිල්පීන් කොටසක් හිටියා. ඒගොල්ලෝ තැන් තැන් වලට ගිහිල්ලා මේ සෙවණැලි නාට්‍ය සංදර්ශන පැවැත්තුවා. මේ සෙවණැලි නාට්‍ය සංදර්ශන පැවැත්වේ කොහොමද කියනවනම්, ඒගොල්ලෝ ආලෝකය තමයි මේ සඳහා යොදාගත්තේ. ආලෝකයේ ඉදිරියේ දෑත්තෝ වෙනත් උපකරණ තියලා ඒ වගේම වැටෙන සෙවණැලි තිරයකට වැටෙන්න සලස්සලා තමයි මොවුන් මේ දර්ශන සකස් කරගත්තේ. ඔනේ වස්තුන් එහෙම නැත්තම් දෑත් එහෙම හිකල්ලා වැටෙන සෙවණැලි තිරේ මත විවිධාකාරයේ ප්‍රමාණයන් වලට පතිත වෙනකොට ඒකට ගැළපෙන හඬක් පසුබිමින් නිකුත් කරන්නත් ඔවුන් සමත් වුණා. එතකොට මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය හොඳට ලැබුණා වගේම යම්කිසි සජීවී බවක් මේකට ලබලා දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි දුවේ පුතේ මේ වෙනකොට වර්ණ මේ සඳහා යොදා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. කළු පැහැති සෙවණලි තමයි අර තිරේ මත දකින්න පුළුවන් වුණේ. ඒකට දුවේ පුතේ 17 වෙනි සියවසේදී මේ සෙවණලි නාට්‍ය තවත් ජනප්‍රිය වෙන්න ඕනේ හේතුවක් වුණා. ඇතනේසියස් ක්‍රේචර් කියන පුද්ගලයා මැජික් ලන්තෑරුම නිර්මාණය කර ගැනීම. එතකොට දැන් 11 12 වන සියවස්වල චීනයේ සෙවණලි නාට්‍ය පැවැත්ම ආරම්භ වුණා. හැබැයි 17 වෙනි සියවසේ මේ ඇතනේසියස් ක්‍රේචර් කියන පුද්ගලයා හොයාගන්න මැජික් ලන්තෑරුම නිසා වඩා හොඳින් මේ කාර්ය කරන්න පුළුවන් වුණා. ඒ ඇතනේසියස් ක්‍රේචර් විසින් නිපදවපු මේ මැජික් ලන්තෑරුම සකස් කළ තිබුණේ කාචයක් තුලින් ආලෝකය ගමන් කරන්න සලස්සලා ඒ තුලින් දර්ශන යම්කිසි තිරයක් මතට වැටෙන්න සැලැස්වීම. ඔයාලා අපි කතා කළ තියෙනනේ දුවේ පුතේ අර ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඔන ලෝක ඉතිහාසයේ ප්‍රථම ප්‍රක්ෂේපණ යන්ත්‍රය විදිහට හඳුන්වන්න පුළුවන්ලු මේ මැජික් ලන්තෑරුම. නේද? ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් කියලා අපි කතා කරේ යම්කිසි යන්ත්‍රයකින් තිරයක් මතට, නේද, ප්‍රක්ෂේපණය කරපු යම්කිසි රූප සටහනක් තිරයක් මතට දාලා විශාල කරලා පෙන්වීමනේ. ඒක තමයි මැජික් ලන්තෑරුමනේ සිද්ධ වුණේ. යම්කිසි සෙවණැලි රූපයක් ඉදිරියේ බිත්තියක් මතට දාලා විශාල කළ පෙන්වන්න පුළුවන්කම තිබුණා මේ මැජික් ලන්තෑරුම නිසා. එතකොට 18 වෙනි සියවස වෙනකොට මේ මැජික් ලන්තෑරුම වේගයෙන් ව්‍යාප්ත වුණා. ප්‍රංශේ පැන්තස් මැගෝරියා කියන දර්ශන පැවැත්තුවා මේ මැජික් ලන්තෑරුම යොදාගෙන. 18 වෙනි සියවසේ මැජික් ලන්තෑරුම යොදාගෙන ප්‍රංශේ පැවැත්තුණා දර්ශන විශේෂයක්. ඒවට කිව්වේ පැන්තස් මෙගෝරියා කියලා. උන්න ඒ ලෝකයේ චලනචිත්‍ර යොදාගත් ආකාරයනේ, නේද? නැත්තම් මැජික් ලන්තෑරුම යොදාගත් ආකාරයනේ. එතකොට ශ්‍රී ලංකාවෙත් එක පුද්ගලයෙක් මේ මැජික් ලන්තෑරුම යොදාගත්තා. මැජික් ලන්තෑරුම භාවිතා කරා. කවුද? එයා තමයි අනගාරික ධර්මපාලතුමා. නේද? ඔයාලා දන්නවා ලංකාවේ ජාතික පුනරුදයට, නේද, ඉවහල් වෙන දේශන තමයි අනගාරික ධර්මපාලතුමා පැවැත්වුවේ, නේද? රට පුරා ඇවිදගෙන යනකොට මෙයා අරන් ගියා මේ මැජික් ලන්තෑරුම. නේද? ඒ තුලින් ඔක්ට පුළුවන් වුණා එයාගේ දේශන සඳහා ප්‍රේක්ෂකයන් පොළඹව ගන්න, ආකර්ෂණීය කරගන්න. එතකොට මේ චලනචිත්‍ර ආරම්භයෙන් කොහොමද සිනමාවට සම්බන්ධ වෙන්නේ කියන එක අපිට වැදගත් වෙනවා, නේද? ඔයාලා අහලා තියෙනවද දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියලා සිද්ධාන්තයක්? ඔන්න මෙතනදී අපිට වැදගත් වෙනවා. සිනමාව සම්බන්ධයෙන් කතා කරනකොට දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියන සිද්ධාන්තය අපිට වැදගත් වෙනවා. මොකද්ද දෘෂ්ටියේ අඛණ්ඩතාවය කියලා කියන්නේ? ඔව්, දුවේ පුතේ, අපේ ඇසට හසුවන රූපයක් අපේ ඇසේ මතකයේ ඉතා කිටි කාලයක් රැඳිලා තියෙනවා. අපේ හැට ග්‍රහණය වෙන රූපයක් අපේ මේ ඇහි මතකයේ පොඩි කාලයක් රැඳිලා තියෙනවා. එතකොට අපි දෙවණියට දකින රූපය තියෙනකොටත්, දෙවණියට රූපයක් දකිනකොටත් අර පළවෙනි රූපයේ මතකය අපේ ඇහි තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ අඩු කාල පරතරයක් සහිතව රූප පෙළක් චලනය වෙනකොට අපිට මේ රූප අතර පරතරය ඇහැට පේන්නේ නැහැ. නේද? ඔන්න මම උදාහරණයක් කිව්වොත් අපි විදුලි පංකාවක් බලන්නකෝ. ඔයාලා විදුලි පංකාවක් බලද්දී විදුලි පංකාවක් පෙති තුනකින් යුක්තව දකින්න තියෙනවා. නේද? හැබැයි මේ විදුලි පංකාව කැරකීමේදී අපිට මේ පෙති අතර පරතරයක් දකින්න නැහැ. එකටම තමයි අපිට දකින්න තියෙන්නේ. නේද? ඔන්න පෙරහැර බලලා තියෙනවනේ ඔයාලා. එතකොට බලන්න ගිනි බෝල කරකවන අවස්ථාවක්. නේද? ගිනි බෝල කරකවන්නේ නැතුව එකතැන පුත්කලේ හිටගෙන ඉදිද්දී අපි දකිනවා ඒ ගිනි වලල්ලේ තැන් තැන් වල තමයි ගිනි දකින්න තියෙන්නේ. ගිනි බෝල දකින්න තියෙන්නේ. හැබැයි මේ ගිනි බෝල එහෙම නැත්නම් මේ ගිනි වලල්ල කරකවනකොට අපිට ඒක එකම වලල්ලක් විදියට, නේද, ඒ වලල්ලම වටේම ගින්දර තියෙන විදියට තමයි අපිට පේන්නේ. ඒ තමයි දුවේ පුතේ දෘෂ්ටියක් අන්නතාව. අර අපි ඇහි මතකයේ ටිකක් රැඳිලා තියෙනනේ, ඊළඟ මතකේ එනකොටත් අර මතකේ රැඳිලා තියෙන නිසා අපිට ඒක අකණ්ඩව දකින්න තියෙනවා. කැඩෙන්නේ නැතුව අකණ්ඩව දකින්න තියෙනවා. ඛණ්ඩනේ නොවි අකණ්ඩව දකින්න තියෙනවා. ඒක තමයි දෘෂ්ටියේ අකණ්ඩතාවය කියලා කියන්නේ. දැන් සිනමාව ගත්තාම මේ සිනමා පටිය තුල තියෙන එක පිළටම ලබාගත් ඡායාරූප සමූහය. එක දිගටම ලබාගත ඡායාරූප සමූහයක් තමයි මේ සිනමාවේ දකින්න තියෙන්නේ. මේවා වේගෙන් ධාවනය කරනකොට මේ රූප අකණ්ඩ දර්ශනයක් විදිහට අපිට දකින්න තියෙනවා. එතකොට රූප වේගෙන් ධාවනය වෙනකොට අපිට ඒක යම්කිසි ආකාරයක ක්‍රියාවලියක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒක තමයි අපි දෘෂ්ටියේ අකණ්ඩතාවය කියලා කියන්නේ. මේ දෘෂ්ටියේ අකණ්ඩතාවය පිළිබඳ මේ සිද්ධාන්තය වැදගත් උනා සිනමා මාධ්‍යයේ බිහිවීමට. නේද? එක පෙළ සිනමා පටියක් තුළ තියෙන එක පෙළට ලබාගත් ඡායාරූප සමූහයක්. මේ සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආධාරයෙන් මේ ඡායාරූප වේගයෙන් ධාවනය කරනකොට අපිට මේ රූප අකණ්ඩ දර්ශනයක් විදිහට දකින්න පුළුවන් වෙනවා. එතකොට ඔන්න අපිට වැදගත් වෙනවා ඩැගියුරේ විසින් හොයාගත්ත නිශ්චල ඡායාරූපයයි ජෝර්ජ් ඊස්ට්මන් විසින් හොයාගත්ත සෙලියුලොයිඩ් සේයා පටලයයි. නේද? මේ ඡායාරූපය සහ සේයා පටලය කියන අවස්ථා දෙක නිසා තමයි අපිට මේ විදිහට සිනමා විදි ඡායාරූප යොදා ගැනීමට හැකි වෙලා තියෙන්නේ. මුල්ම සිනමාව අපි දන්නවා හඬ රහිතව තමයි විකාශනය වුනේ. නේද? මොකද හඬ ප්‍රක්ෂේපණය කරන්න විදිහක් මුල් කාලේ හොයාගෙන තිබුණේ නැහැ. ඒ නිසා හඬ නැතිව තමයි සිනමාව පැවති. ඒ යුගය හඳුන්වනවා නිහඬ සිනමා යුගය කියලා. නේද? මුල් යුගයේ චිත්‍රපටි හඳුන්වනවා නිහඬ සිනමා යුගය කියලා. මොකද රූපය සමග හඬ සම්බන්ධ වෙලා තිබුණේ නැති නිසා. ඔන්න මේ නිහඬ සිනමාවේදී ජනප්‍රිය වුණු නළුවෙක් තමයි චාලි චැප්ලින් කියලා කියන්නේ. නේද? එංගලන්තයේ නාට්‍යකරුවෙක් වුණ චාලි චැප්ලින් මේ නිහඬ සිනමාවේදී ගොඩක් මිනිසුන්ගේ ගෞරවාදරයට පත් වුණ විශිෂ්ට රංගන ශිල්පියෙක් කියලා පිළිගන්නවා. එතකොට දුවේ පුතේ 1920 වෙනකොට සිනමාවේ නව යුගයක් ආරම්භ වෙනවා. මොකද හඬ ප්‍රක්ෂේපණය කිරීම ගැටලුව විසඳ ගන්නවා. හඬ ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් ආකාරයට 1920 වෙනකොට සිනමාව දියුණු තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම සංස්කරණ ක්‍රම හා වර්ණ භාවිතය, පරිගණක සජීවීකරණ භාවිතය, ත්‍රිමාණ රූපී කැමරාකරණ සිදු කිරීම, ත්‍රිමාණ ශබ්ද ප්‍රයෝග යොදා ගැනීම වගේ තාක්ෂණික අංශවලින් විශාල දියුණුවක් නූතන චිත්‍රපටි කලාවේ අද අපිට දකින්න තියෙනවා. එයාලා දන්නවා අපිට සිනමා පටයක් නරඹන්න අපි සිනමා ශාලාවකට යන්න ඕනේ. එතන යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේ චලන රූප නිවසට රැගෙන ඒමට ඔන්න මිනිසුන්ට ඕනේ වුණා. ඒ සඳහා විවිධාකාර වූ පරිශන මිනිසු කරන්න උත්සාහ ගත්තා. ඒ වගේම දුරකථනයේ රූප වායනය හොයා ගැනීම නිසා ශබ්දය තැනක ඉඳන් තවත් තැනකට යවන්න පුළුවන් කියලා හොයාගත්තා. නිසා ගොඩක් අය උත්සාහ කරගත්ත මේ විදිහට රූපත් තැනකින් තවත් තැනකට යවන්න පුළුවන් වෙයි කියලා. නේද? ඒ අනුව විවිධ සොයා ගැනීම සිද්ධ වුණා. 1900 වෙනකොට ඔන රූපවාහිනිය කියන අදහස සහිත වචනයක් රුසියානු ඉංජිනේරුවරයෙක් දේශනයකදී යොදාගත්තලු. ඒතර 1909 වෙනකොට මේ යුරෝපයේ මේ ව්‍යාප්ත වුණා. 1900ත් 1930ත් වෙනකොට එතකොට 30ත් අතර කාලේ රූපවාහිනිය යුරෝපයේ ව්‍යාප්ත වෙනවා. 1900ත් 1930ත් අතර කාල සීමාවේදී. එතකොට 1923දී 1924දී ව්ලැඩ්මීර් ස්වැල්කීන් කියන පුද්ගලයා හොයාගන්න කිනෙස්කෝප් කියන උපකරණය. මේ 1923දී
රැඩ්මීර් සර්කීන් හොයාගන්න කිනෙස්කෝප් කියන උපකරණයෙන් පුළුවන් වුණා රූප නිපදවීමට අවශ්‍ය තාක්ෂණය යොදාගන්න. මොකක්ද මේ කිනෙස්කෝප් යන්ත්‍රයෙන් සිද්ධ වෙන්නේ? හෞදු පුතේ, මේ කිනෙස්කෝප් යන්ත්‍රය මගින් පුළුවන් වුණා මිනිස් මුහුණක හෝ යම්කිසි දර්ශනයක් කුඩා තිත්පවට පරිවර්තනය කරලා යම්කිසි තැනකට යවන්න. එතකොට 1825 මේ උපකරණයෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා තමයි බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්. එයා උත්සාහ කරනවා මේ යම්කිසි ආකාරයකට කිනෙස්කෝප් යන්ත්‍රයෙන් නිකුත් කරනු ලබන රූපයක් නැවත එක තැනකට ඒක රාශී කරගන්න. ඔන්න බ්ලඩ්මීර් සර්කීන් හොයාගන්නවා කිනෙස්කෝප් කියන යන්ත්‍රය. ඒකෙන් පුළුවන් වෙනවා යම්කිසි රූපයක් තිප්පවට පරිවර්තනය කළ තවත් තැනකට විකාශනය කරන්න. ඒතකොට ජෝන් ලොගී බෙයාර්ඩ් යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය යොදාගෙන මේ මිනිස් මුහුණ නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිද්ධ කරනවා. ප්‍රතිනිර්මාණය කිරීම, අර කිනෙස්කෝප් යන්ත්‍රය මගින් යවන රූපය නැවත යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය මගින් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිද්ධ කරනවා ජෝන් ලොගී බෙයාර්ඩ් විසින්. මේ රූපේ කුඩා තිත් බවට පරිවර්තනය කරලා ඒ කුඩා තිත් විද්‍යුත් ක්‍රමවේදයකට විසිරුවා හැරීමත්, ඊළඟට ඒ කුඩා තිත් මගින් නැවත රූපයක් නිර්මාණය කළ හැකි යන්ත්‍රයක් නිපදවීමත් සිද්ධ වුණා. ඔන්න ඒක තමයි දුවේ පුතේ යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය කියලා හැඳින්වුණේ. 1825 ජෝන් ලොගී බෙයාර්ඩ් මිනිස් මුහුණක් කොන තමයි ඉස්සලම ප්‍රතිනිර්මාණය කරේ. එතකොට මේ රූපවාහිනී මාධ්‍ය තුලින් 1833 වෙනකොට ඇමරිකාවේ ප්‍රථම රූපවාහිනී විකාශන ආයතනය පිහිටවනවා. මුල් කාලයේදී මේ රූපවාහිනී පටිගත කිරීම හෝ සංස්කරණය කිරීම වගේ පහසුකම් දකින්න තිබුණ නැහැ. ඒ නිසා සජීවී අවස්ථා තමයි රූපවාහිනී මගින් විකාශය කරන්න පුළුවන් වුණේ. 1936 ජර්මනියේ පැවති ඔලිම්පික් උළෙලත්, 1937 මහා බ්‍රිතාන්‍යයේ 6 ජෝර්ජ් රජුගේ මෞල්‍ය මංගල්‍යයත් ඔන්න මේ විදිහට රූපවාහිනී මගින් විකාශය කෙරුණු සජීවී වැඩසටහන් වුණා. ඔයාලගේ පෙළ පොතේ ඔන්න මේවට අදාළ කිනෙස්කෝප් උපකරණ එහෙම ඔන්න රූප සටහන් මගින් දාලා තියෙනවා, දක්වලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ බලන්න, ඔයාල පෙළ පොතේ තියෙනවා රූපවාහිනිය ආරම්භක යුගයේ ඉඳන් වර්තමානයේ වෙනකොට රූපවාහිනිය විවිධාකාරයෙන් නේද වෙනස් වීම වලට ලක් වෙලා ඉතාමත් දියුණු ආකාරයේ රූපවාහිනී යන්ත්‍ර දකින්න තියෙනවා වර්තමානයේ වෙනකොට. එතකොට ඔන්න 1936 වෙනකොට බ්‍රිතාන්‍ය BBC ආයතනයත්, ඇමරිකා එක්සත් ජනපදයේ NBC ආයතන, CBC කියන ආයතනත් නාලිකා ආරම්භ කළ තියෙනවා රූපවාහිනිය සම්බන්ධයෙන්. එතකොට 1959 ඉන්දියාවේ දූරදර්ශන් කියන නාලිකාව තමයි ප්‍රථම රූපවාහිනී නාලිකාව වෙන්නේ. 1960 වෙනකොට වර්ණ රූපවාහිනී විකාශන ක්‍රමය ඇති වෙනවා. අපි බලමු ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආරම්භය හා විකාශය සිද්ධ වුණේ කොහොමද කියලා. ඔතුවේ පුතේ, ඔයාලා දන්නවා ෂාන් වික්‍රමසිංහ මහතා තමයි 1976 ප්‍රථම රූපවාහිනී විකාශය අත්හදා බලන්නේ. 1976 ප්‍රථම රූපවාහිනී විකාශය අත්හදා බලන්නේ ෂාන් වික්‍රමසිංහ මහතා. එයා තමයි වර්තමානයේ TNL නාලිකාවේ ප්‍රධානියා වෙන්නේ. 1979 අප්‍රේල් 14 වෙනිදා අනිල් විජේවර්ධන මහතායි බොබ් ක්‍රිස්ටි මහතායි එක්කලා ඔන්න ෂාන් වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනී නාලිකාව ආරම්භ කරනවා. 1979 ජූනි 5 වෙනිදා මේ ස්වාධීන රූපවාහිනී නාලිකාව රජයට පවර ගන්නවා. 1979 ජූනි 5 වෙනිදා. එතකොට දුවේ පුතේ මේක පෞද්ගලික දේපළ රජයට පවරා ගැනීමේ පනත යටතේ තමයි පවරා ගන්නෙ. 1982 දී ඔන්න අපිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පරිත්‍යාගයක් විදිහට ලැබෙනවා ජපානයේ. 1982 ජපාන් පරිත්‍යාගයක් විදිහට තමයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අපේ රටේ ආරම්භ වෙන්නේ. එතකොට වර්තමාන වෙනකොට අර දන්නවා විශාල නාලිකා ප්‍රමාණයක් අපේ මේ රට තුල නේද රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් විශාල නාලිකා ප්‍රමාණයක් අපිට දකින්න තියෙනවා. රූපවාහිනී නව ප්‍රවණතා මොනවද? ඔව් අපි රූපවාහිනී මාධ්‍ය වේ වෙනකොට ලෝකයේ නවීන තාක්ෂණික ප්‍රවණතා එක්ක එකතු වෙලා තාක්ෂණිකatin දියුණු වෙලා බොහෝ දියුණු තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. නේද? අවුරුදු 50ක් 60ක් කාලය තුල විවිධ වෙනස්කම් වලට රූපවාහිනී තාක්ෂණය ලක් වෙලා තියෙනවා. නේද? මුල් කාලයේ රූපවාහිනී අපි අර කතා කරේ යාන්ත්‍රික ක්‍රමවේදයක් ඔස්සේ තමයි රූපවාහිනී පැවතුනේ. නේද? ඒකට අපි කියනවා ප්‍රතිසම සංඥා. නේද? නැත්නම් ඇනලොග් සිග්නල් කියන ඒ වගේ තමයි තාක්ෂණික ක්‍රමය තමයි යොදාගත්තේ. එතකොට සංඥා දුර්වල වෙනකොට රූපත් අපැහැදිලි වුණා. හැබැයි ඩිජිටල් තාක්ෂණය නැත්නම් අංකිත තාක්ෂණය නිසා ගුණාත්මක බවින් වැඩි නාලිකා ප්‍රමාණයක් විකාශය කිරීමේ හැකියාවත් ලැබිලා තියෙනවා. අංකිත තාක්ෂණයේ භාවිතයත් එක්ක රූපවාහිනී අතේ ගෙන යන්න පුළුවන් තරම් ඊළඟට ජංගම දුරකථනයේ නරඹන්න පුළුවන් තරම් කුඩා මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට රූපවාහිනී තාක්ෂණයේදී අපිට වැදගත් වෙන අවස්ථාවක් තමයි චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනී වැඩසටහන් විසිරුවා හැරීම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. නේද? රටක් ඇතුළත නැත්නම් ජාතික වශයෙන් සීමා වුණ රූපවාහිනී නාලිකා ජාත්‍යන්තර මට්ටමේ නරඹන්න පුළුවන් වෙලා තියෙනවා මේ චන්ද්‍රිකා තාක්ෂණය නිසා. රූපවාහිනී නාලිකා ජාත්‍යන්තර මට්ටමේ නරඹීමේ හැකියාව ලැබිලා තියෙනවා චන්ද්‍රිකා තාක්ෂණය නිසා. ඒ වගේම අපි දන්නවා නාලිකා බොහෝමයක් දැන් වර්තමානයේ වෙනකොට තියෙනවා. මේ නාලිකා බොහෝමයක් අතරින් අවශ්‍ය නාලිකාව තෝරා ගැනීමේ හැකියාවත් අපිට ලැබිලා තියෙන්නේ මේ චන්ද්‍රිකා තාක්ෂණය නිසා. ඒ වගේම නේද විකාශන කුළුණු ඉදි කරන්න ඕනි වුණා මීට පෙර රූපවාහිනී තාක්ෂණය බෙදාහරින්. හැබැයි මේ චන්ද්‍රිකා තාක්ෂණය නිසා ඒ වගේ විශාල කුළුණු වල අවශ්‍යතාවයක් නැති වෙලා තියෙනවා. නේද? ඒක ප්‍රායෝගික ඒ වගේම ලාභදායක ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ චන්ද්‍රිකා තාක්ෂණය නිසා අර විකාශන කුළුණු වලට හසු නොවන ස්ථාන වලට පවා පැහැදිලි දසුන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න එතකොට දුවේ පුතේ චන්ද්‍රිකා තාක්ෂණය නිසා රූපවාහිනී නාලිකා ජාත්‍යන්තර මට්ටමින් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට නාලිකා බොහොමයක් අතරින් අවශ්‍ය නාලිකාව තෝරගන්න පුළුවන් වෙලා තියෙනවා. විකාශන කුළුණු සවි කරනවට වඩා ප්‍රායෝගික ලාභදායි ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ වගේම විකාශන කුළුණු වලට හසු නොවන ස්ථාන වලට පවා පැහැදිලි දසුන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොහොතේ පුතේ දැන් අපි බලමු රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ මොනවද කියලා. රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ මොනවද කියලා. රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ තමයි ප්‍රධානම ලක්ෂණය තමයි රූපවාහිනී මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය. නේද? අපිට පේනවා ඒ වගේම ඇහෙනවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කිව්වහම දුවේ පුතේ රූපවාහිනී ප්‍රේක්ෂක ආකර්ෂය දිනා ගන්න පුළුවන් විදියට නේද විවිධ වර්ණ නේද හඬ යොදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට ගුවන් විදුලියේ නම් අපිට හඬ විතරයි අහන්න ලැබෙන්නේ. නේද? රූපය අපිට හිතෙන් මවා ගන්න වෙනවා. නේද? මුත්‍රිත මාත්‍ය ඒකාකාරී. හැබැයි රූප වාහිනී ඒ වගේ නෙවෙයි. නේද? ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තියෙන නිසා ආකර්ෂණීය භාවය වැඩි. සිනමාවේ වගේ අපිට තවත් කොහරි යන්න ඕනේ නැහැ. නේද? නිවස තුලදීම විනෝදාසාදයේ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. නේද? ඔන්න ඒ නිසා රූප වාහිනී මාධ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට විශේෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම රූප වාහිනී මාධ්‍ය සමීප මාධ්‍යය. නේද? රූප වාහිනී මාධ්‍ය අපිට ගොඩක් සමීපයි. ලෝකයේම තියෙන තොරතුරු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් අපේ නිවසටම ගෙනල්ලා දෙනවා. නේද? ඒ නිසා අපිට ගොඩක් ආකර්ෂණීය වෙලා තියෙන රූප වාහිනී මාධ්‍ය. ඒ වගේම සිනමා ශාලාවකට ගිහිල්ලා මුදල් ගෙවලා ප්‍රවේශ පත්‍ර ලබාගෙන නේද සිනමාපටිය බලනවට වඩා රූප වාහිනී අපිට සමීප වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ජීවන රටා නේද මේවට බලපෑම් කිරීමේ හැකියාවක් රූප වාහිනී මාධ්‍ය සතු වෙලා තියෙනවා. ඒකේ පුතේ රූප වාහිනී මාධ්‍ය වෙන සමීප මාධ්‍යයක් වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි රූප වාහිනී මාධ්‍ය සජීවී මාධ්‍යය. නේද? රූප වාහිනී සජීවී ගුණයෙන් යුක්තයි. ලෝකේ ඕනෑම තැනක සිදුවන සිදුවීමක් වඩා ඉක්මනින් නේද? තප්පර කිහිපයක් ඇතුළත අපිට ආකර්ෂණීය ආකාරයෙන් ලබා දෙනවා. නේද? අපේ රටේ ජනතාවට වඩා සමීප ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වෙනවා ඒක නිසා රූප වාහිනී. ඒ වගේම ඔයාලා දන්නවා රූප වාහිනී මාධ්‍ය ජනමාධ්‍යය. නේද? ජනමාධ්‍යක ලක්ෂණයක් තමයි එක්වරකදී නේද නොදන්න අතිවිශාල ග්‍රාහක සමූහයකට තොරතුරු ලබා දෙනවා. මොන රූපවාහිනිය ඒ වගේ මාධ්‍යයක් නේද ජනමාධ්‍යයක් වෙනවා. විශාල පිරිසකට විශ්වසනීය අන්දමින් තොරතුරු රැගෙන යෑමේ හැකියාව රූපවාහිනිය සතු වෙනවා. දුවේ පුතේ රූපවාහිනී මාධ්‍ය තවත් ලක්ෂණයක් තමයි අස්ථායි මාධ්‍යයක් වීම. මොකද්ද අස්ථායි මාධ්‍යයක් කියලා කියන්නේ? හොවා දන්නව පුවත්පතක් හරි පොතක් හරි අපිට අවශ්‍ය වෙලාවක පරිශීලනය කරන්න පුළුවන්. නේද? පුවත්පත ටිකක් කියවලා පැත්තකින් තියලා අපිට ආය අවශ්‍ය වෙලාවට අරගෙන නැවත කියවන්න පුළුවන්. පොතක් වුණත් එහෙම. ඒ වගේම අපි සංයුක්ත තැටියකට අඩම් ගීත අපිට අවශ්‍ය වෙලාවේ මේ ධාවනය කරලා සවන් දෙන්න පුළුවන්. හැබැයි රූපවාහිනිය මගින් එහෙම බෑ. රූපවාහිනිය මගින් විසිරුවා හරින සන්දේශයක් ඒ වෙලාවෙම ග්‍රහණය කරගන්න ඕන. නේද? ඒක මගහැරුණත් අපහු ලබා ගන්න බෑ. හැබැයි දුවේ පුතේ මෙතනදි මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. වර්තමානයේ සමහර තාක්ෂණික ක්‍රම තියෙනවා අපිට යම් තාක් දුරකට විකාශනය වුණු වැඩසටහන් බලා ගැනීමේ හැකියාව තියෙන. හැබැයි මේ අවස්ථාව හැමෝටම නෑ. නේද? හැමෝටම නෑ. බොහොම ටික දෙනෙකුට තමයි මේ තාක්ෂණික හැකියාව තියෙන්නේ. ඒ වගේම බලන්න පුළුවන් වැඩසටහන් ප්‍රමාණයත් සීමා සහිතයි. නේද? සීමා සහිත කාලයක වැඩසටහන් ප්‍රමාණයක් විතරයි අපිට ආපහු ලබා ගැනීමට හැකි වෙන්නේ. ඒ වගේම රූපවාහිනී මාධ්‍යයේ තියෙන තවත් ලක්ෂණයක් තමයි වියදම් අධික මාධ්‍ය. නේද? සෙසු මාධ්‍යත් එක්ක අනිත් මාධ්‍යත් එක්ක සංසන්දනය කළ බලනකොට රූපවාහිනී මාධ්‍යයේ වියදම් අධිකයි. මොකද රූපවාහිනියට සංදේශ සකස් කරනකොට විවිධ වෘත්තිකයන් ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා. නේද? රූපවාහිනී මැදිරියක් ගත්තාම මේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න විශාල පිරිසක් ඕනි වෙනවා. ඒ වගේම නිර්මාණාත්මක හා තාක්ෂණික ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ තාක්ෂණික උපකරණ නේද ඊළඟට ඒවාල උත්තරියා කරන්න යන වේදන් නේද මේ පිරිවැය අධික වීම නිසාම රූපවාහිනී මාධ්‍ය අනිත් මාධ්‍යට සාපේක්ෂව අධික පිරිවැය සහිත මාධ්‍යයක් විදිහට සැලකෙනවා. එතකොට දුවේ පුතේ වර්තමානයේ වෙනකොට මේ අධික පිරිවැය නිසාම වර්තමානයේ වෙනකොට රූපවාහිනී විවිධ උත්සාහයන් දරනවා අවම පිරිවැයකින් වැඩසටහන් නිර්මාණය කරන්න. නේද? ඒ වගේ එක අවස්ථාවක් තමයි රියැලිටි වැඩසටහන්. නේද? ඒක නැත්නම් ওই යථාකාර වැඩසටහන් කියන්නේ මේ වැඩසටහන් නිෂ්පාදනය කරන්න රූපවාහිනී උත්සාහ කරන්නේ.
නේද? යථාකාරී වැඩසටහන්වල ප්‍රධානම ලක්ෂණය තමයි දුවපතේ පිටපස් සකස් කරන්න සංස්කරණය කරන්න ඕනි වෙන්නේ නැහැ. නේද? ඒ නිසා ගොඩක් වියදම් අවම කරගන්න පුළුවන්. ඔව් අපි රූප වාහිනී වැඩසටහන් ප්‍රභේද ගැනත් කතා කරලිමුකෝ. රූප වාහිනී වැඩසටහන් වර්ග මොනවද? ඔව් රූප වාහිනී වැඩසටහන් වර්ග ඔයගොල්ලෝ දන්නව ප්‍රවෘත්ති තියෙනවා, වාර්තා වැඩසටහන් තියෙනවා, ටෙලි නාට්‍ය තියෙනවා, සංගීත වැඩසටහන් තියෙනවා, සාකච්ඡා, සංවාද, සංග්‍රාමයේ වැඩසටහන්, යථාකාරී වැඩසටහන්, එහෙම නැත්නම් රියැලිටි වැඩසටහන්, සජීවී විකාශ. මේ වගේ වුණ රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද ගණනාවක් අපිට දකින්න පුළුවන්. දුවේ පුතේ අපි දන්නවා රූපවාහිනිය ඉතා ජනප්‍රිය මාධ්‍යයක්නේ. එතකොට මේ වටේ එක් රැස් වෙන පිරිස අතිවිශාලයි. එතකොට ඒ පිරිස් විවිධයි. ඔවුන්ට තියෙන විවිධ අදහස්, විවිධ රුචිකත්වය. නේද? එතකොට මේ සියලු දෙනාටම ගැලපෙන්න එක වැඩසටහනක් රූපවාහිනිය මගින් ඉදිරිපත් කළා හරියන්නේ නැහැ. ඒ වගේ පොදු වැඩසටහනකින් මේ සියලු දෙනාම තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා රූපවාහිනී මාධ්‍ය දියුණුවත් එක්ක විවිධ ග්‍රාහක කණ්ඩායම් ඉලක්ක කරගෙන විවිධ වැඩසටහන් සකස් කරනවා. මේ වැඩසටහන් සකස් කරද්දී ග්‍රාහකයන්ගේ සමාජ, සංස්කෘතික, දේශපාලනික මේ විවිධ අවශ්‍යතා ගැන අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ විවිධාකාර වැඩසටහන් රූපවාහිනිය මගින් ග්‍රාහකයට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඔයාලා දැකලා ඇති සමහර නාලිකා තියෙන සම්පූර්ණයෙන්ම එක් ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉලක්ක කරගෙන විතරයි වැඩසටහන් විකාශය වෙන්නේ. සමහර නාලිකා එක් ප්‍රේක්ෂක. අපි දන්නවා සමහර ආගමික නාලිකායේ විදිහට තියෙනවානේ. ඒ ආගමට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන්ම තමයි මේ නාලිකා විකාශය වෙන්නේ. ඊළඟට සමහර නාලිකා තියෙනවා ළමයින් සඳහාම විතරයි නේද? ළමා වැඩසටහන් විතරයි ඒ නාලිකාවල විකාශය වෙන්නේ. මේ විදිහට විවිධ ප්‍රේක්ෂක කණ්ඩායම් ඉලක්ක කරගෙන මේ නාලිකා නිෂ්පාදනය වෙලා තියෙනවා. හැබැයි දුවේ පුතේ පොදු නාලිකා තියෙනවා නේද? පොදු නාලිකා, පොදු ග්‍රාහක කණ්ඩායම් ඉලක්ක කරගත් නාලිකාවල තෝරගත්ත වැඩසටහන් කාලසටහනකට අනුව තමයි විකාශනය වෙන්නේ නේද? අපි දැන් එදිනෙදා නරඹන රූපවාහිනී නාලිකා බලනකොට මේව පොදු ග්‍රාහක කණ්ඩායම් ඉලක්ක කරගත් නාලිකා නේ. වැඩි පිරිසක් භාවිතා කරන්නේ මේ නාලිකා. එතකොට මේ විකාශනය කරන වැඩසටහන් ප්‍රභේද අනුව මේ නාලිකාවේ ජනප්‍රියත්වය නේද, නාලිකාව නරඹන ප්‍රේක්ෂක පිරිස තීරණය කරනවා. රූපවාහිනී වැඩසටහන් අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය මේ ආදී විදිහට විවිධාකාරයෙන් වර්ග කරන්න පුළුවන්. අපි බලමු ප්‍රවෘත්ති වැඩසටහනකින් මොනවද ඉදිරිපත් කරන්නේ කියලා. ඔව් ලෝකේ රූපවාහිනී නාලිකා වැඩි ප්‍රමාණයක දකින්න තියෙන වැඩසටහන් වර්ගයක් තමයි මේ ප්‍රවෘත්ති වැඩසටහන් කියලා කියන්නේ. නේද? තොරතුරු රැස් කරන මාධ්‍යවේදීන් අතර ලොකු තරඟයක් තියෙනවා මේ ප්‍රවෘත්ති සඳහා. මොකද ප්‍රවෘත්ති වැඩසටහනක වටිනාකම වැඩි වෙන්නේ ප්‍රවෘත්තිය ක්ෂණිකව ග්‍රාහකයට ලබා දෙන්න පුළුවන් වීම නිසා. ඒකට දුවේ පුතේ මේ වැඩසටහන් සංග්‍රාමයේ ප්‍රවෘත්ති සංග්‍රාමයේ වැඩසටහන් විදිහටත් ඉදිරිපත් කරනවා. සමහර ප්‍රවෘත්ති වැඩසටහන් සජීවී ආකාරිනුත් ඉදිරිපත් කරනවා. ලෝකේ අපිට දකින්න තියෙන සමහර රූපවාහිනී නාලිකා දවස පුරාම ප්‍රවෘත්ති වැඩසටහන් විතරයි ඉදිරිපත් කරන්නේ. නේද? එතකොට මේ නාලිකා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා ප්‍රවෘත්ති සඳහා විවිධ ආකෘති භාවිතා කරනවා. සම්මුඛ සාකච්ඡා, ගවේෂණාත්මක ප්‍රවෘත්ති වැඩසටහන්, ප්‍රවෘත්ති විවේචන, විශ්ලේෂණ නේද? මේ අතර වැඩි වශයෙන් දකින්න තියෙනවා. අපිට දැන් වර්තමානයේ රූපවාහිනී නාලිකා දිහා බැලුවමත් නේද ප්‍රවෘත්ති වැඩසටහන් වලට තියෙන තරඟකාරීත්වයක් අපිට දකින්න තියෙනවා. ඒ වගේම දුවේ ඔන්න රූපවාහිනී ඊළඟ වැදගත් වැඩසටහන් වර්ගයක් තමයි රූපවාහිනී වාර්තා වැඩසටහන් කියලා කියන්නේ.
නේද? සිනමා නිර්මාණයක හරි ටෙලි නාට්‍යයක හරි වගේ සෞන්දර්යාත්මක බවකින් ප්‍රවෘත්ති වැඩසටහනක වගේ තොරතුරුත් ඇතුළත් වැඩසටහනක් තමයි වාර්තා වැඩසටහනක් කියලා කියන්නේ. වාර්තා වැඩසටහනක සෞන්දර්යාත්මක බවකුත් තියෙනවා, ඒ වගේම තොරතුරුමය ගුණයකුත් තියෙනවා. ප්‍රවෘත්ති වැඩසටහනකට වඩා වැඩි කාලයක් බොහෝ වෙලාවට මේ වාර්තා වැඩසටහන් වලට යොදා ගන්නවා. සමහරට පසුබිම් කතනයක් සහිතව, නාට්‍යමය ජවනිකාවක් සහිතව, දෙබස් සහිතව නේද? ඉතා රසවත් ආකාරයට මේ වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක, සංවර්ධනාත්මක, දේශපාලනික, ආර්ථික, විවිධ චරිත සම්බන්ධව, අධ්‍යාපනික, ආගමික මේ විවිධාකාරයේ වාර්තා වැඩසටහන් අපිට දකින්න පුළුවන්. ඊළඟ වැඩසටහන තමයි නාට්‍යමය හා විචිත්‍රාංග වැඩසටහන්. නේද? රූපවාහිනී මාධ්‍යයේ ආරම්භක වකවානුවේ ඉඳන්ම පැවති වැඩසටහන් තමයි මේ නාට්‍යමය හා විචිත්‍රාංග වැඩසටහන්. ලංකාවේ රූපවාහිනී විකාශනය වීමේදී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍ය විදිහට හැඳින්වෙන්නේ දිමුතුමුතු කියන නාට්‍ය. දිමුතුමුතු කියන නාට්‍ය 1984 දී ඩී.බී. නිහාසිංහ මහතා තමයි මේ දිමුතුමුතු නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ රූපවාහිනී ටෙලි නාට්‍ය වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. ඒකාංගික නාට්‍ය, ප්‍රාසාංගික නාට්‍ය හා විවිධාංගික නාට්‍ය විදිහට. නේද? ඒකාංගික නාට්‍ය වල තියෙන එක කොටසයි නේද? අපි දන්නවා පොහොය දවස්වලට නේද ඒ වගේ විශේෂ උත්සව කාල සීමාවන් වලදී නේද එක දවසින් නිමා වෙන නාට්‍ය අපිට එක කොටසකින් අවසන් වෙන නාට්‍ය අපිට දකින්න තියෙනවා. ඒවා අපි හඳුන්වනවා ඒකාංගික නාට්‍ය විදිහට. ප්‍රාසාංගික නාට්‍ය කියන්නේ කොටස් ගණනාවක් දකින්න තියෙන නාට්‍ය. නේද? ඊළඟට විවිධාංගික නාට්‍ය කොටසින් කොටස කතාවේ තේමාව වෙනස් වෙනවා. නේද? කොටසින් කොටස කතාවේ තේමාව වෙනස් වෙනවා. එතකොට දුවේ පුතේ මීට අමතරව වර්තමාන වෙනකොට අපිට දකින්න තියෙනවා මෙගා ටෙලි නාට්‍ය නේද? මේ මෙගා ටෙලි නාට්‍යයත් අඩු වියදමින් කොටස් වැඩි ගණනක් නිර්මාණය කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක්. රූපවාහිනී විචිත්‍රාංග වැඩසටහන් විවිධ වයස් කාණ්ඩ අනුව වර්ග කරන්න පුළුවන් නේද? ළමුන් සඳහා, තරුණ පිරිස සඳහා, වැඩිහිටියන් සඳහා ආදි වශයෙන්. සංගීත වැඩසටහනොත් රූපවාහිනී වාර්තියේ තවත් ජනප්‍රිය ප්‍රාසංගික වැඩසටහන් වර්ගයක් වෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය අනු ඉහළ වටිනාකමක් තියෙනවා මේ සංගීත වැඩසටහන් වලට. මුල් කාලයේදී අපි දන්නවා මේ මැදිරිය තුල තමයි ගායනා සිද්ධ කරේ. උගලන්ගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න නන්දන වින්දන කියලා ඒ වගේ වැඩසටහන් ගියා රූපවාහිනී ඒවා පටිගත කරලා තිබුණේ ඒ මැදිරි ඇතුළතමයි. හැබැයි වර්තමානයේ වෙනකොට මේක ගොඩාක් ප්‍රාසංගික විදිහට අපිට දකින්න තියෙන ගීත සඳහා රූප රචනා කරලා තියෙනවා නේද? එතකොට මේ සංගීත වැඩසටහන් මැදිරි නිස්පාදන, සජීවී ඉදිරිපත් කිරීම, බාහිර පටිගත කිරීම විදිහට කොටස් තුනකින් අපිට දක්වන්න පුළුවන්. රූපවාහිනිය ගැන කතා කරද්දී රූපවාහිනී මාධ්‍ය පරිශීලනය ගැනත් අපි කතා කරන්න ඕනි වෙනවා. දුවේ පුතේ මේ විල්බර්ට් රාම් ඇතුළු පර්යේෂකයෝ පිරිසක් හොයාගෙන තියෙනවා රූපවාහිනී මාධ්‍ය නිසා ළමුන් වැඩිහිටියන්ගේ දෙමාපියන්ගෙන් ඈත් වෙලා තියෙනවා කියලා වර්තමානයේ වෙනකොට. එතකොට රූපවාහිනිය නැරඹීම දෛනික ජීවිතයේ ප්‍රධාන කටයුත්තක් වෙලා තියෙනවා. ඒ නිසාම මිනිසාට රූපවාහිනී මාධ්‍ය බලපෑමෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා. එතකොට රූපවාහිනිය අපිට අවශ්‍යයි නේද? එතකොට අපි අවබෝධයෙන් තමයි රූපවාහිනිය පරිශීලනය කරන්න ඕනේ. ඕනෑම ජනමාධ්‍යයක් ඔස්සේ ලැබෙන තොරතුරු විචාරශීලීව හා අවබෝධයෙන් තමයි ග්‍රාහකයා ලබා ගන්න ඕනේ. මේක මාධ්‍ය සාක්ෂරතාවයේ එක අංගයක් වෙනවා නේද? මාධ්‍ය සාක්ෂරතාවයේ එක අංගයක් වෙනවා නේද? ග්‍රාහකයා තෝරලා බේරලා විචාරශීලීව තමයි වැඩසටහන් ලබා ගන්න ඕනි. ඒ වගේම වැඩිහිටියන් උත්සාහ කරන්න ඕනි දරුවන්ට ඵලදායී විදිහට රූපවාහිනී පරිශීලනය කිරීමේ පුරුද්ද ඇති කරන්න. නේද? රූපවාහිනී අනුකරණය කරන්න, රූපවාහිනී පිළිබඳ විශ්වාසයන් ගොඩනංවා ගන්න. නේද? රූපවාහිනී හැම විටම සත්‍යයි කියලා හිතන්න අවස්ථාව දරුවන්ට ඇති නොවිය යුතුයි. නේද? රූපවාහිනී වැඩසටහන් වල තියෙන වික්‍රමාන්විත සිද්ධි, චරිත, අත්දැකීම් අනුකරණය කිරීම නිසා අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රූපවාහිනී අවබෝධය පරිහරණය කරන එක දුවේ පුතේ ඉතාමත් වැදගත් වෙනවා. ඒතුළු රූපවාහිනී මාධ්‍ය සමාජ බලපෑම, අපිට රූපවාහිනී සංස්කෘතික බලපෑම, රූප මාධ්‍ය ප්‍රචණ්ඩත්වය, එළඳ ප්‍රචාරණයේ අනිසි බලපෑම, මේ විදිහට වර්ග කළ කතා කරන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, ඔන්න මම ඔයාලට පැවරුමක් විදිහට යෝජනා කරනවා රූපවාහිනී මාධ්‍යයෙන් සමාජයට සිදුවන යහපත් හා අයහපත් ප්‍රතිඵල වකුගත කරන්න කියලා. රූපවාහිනී මාධ්‍යයෙන් සමාජයට සිදුවන යහපත් හා අයහපත් ප්‍රතිඵල වකුගත කරන්න කියලා. දුවේ පුතේ, අද දැන් ඔයාලා රූපවාහිනී මාධ්‍ය ආරම්භය, විකාශය, නේද, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන්, රූපවාහිනී මාධ්‍යයෙන් සමාජයට වෙන බලපෑම, මේ ඔස්සේ විවිධ කරුණු කාරණා පිළිබඳ දැනුවත් වුණා. මම ඔයාලට දුන්න පුංචි පැවරුමත් කරලා තියන්න. ඉතින් දුවේ පුතේ, ආයෙත් දවසක සන්නිවේදනය හා මාධ්‍යයක් තියෙන පාඩමකින් හමු වෙනකන් අපි අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.